指比べですね。
ガルカーカサバオプサバペトバニアナガタダクマクサマガイディリパッカランラダメアイバイピリバンダパラムアムアピカオルトナヴィーナミニセクレサダキナガルマングルサマルイラマティトマータパラムアアピストティワンティビュートイアナガタダクマケティアイバキディリパッキリメピリバンダケティカーリーナワシノワディーガカーリーナイラカサヒタワシャニカプラティパラノワディーガカーリーナワプラティパラパラプロトウエミンノビエワピエワキペアクエトマーレガネティベノエトマギアヴァレキネネディリパッカランラダヨジャナヴァリンサムアンセカタマパヘヤマキティベノアディアパネガトトアディアパネティビタマッタンバラプラトミカマッタメシティビシュビディアラマッタマダカバサムマッタムカタマヤマキエトマヨジャナカラティベノディラティブノエセマサオケサハニワサエアディバシン、ディーガー、ライストア、カピティアガニアン、ポルワン、イタマッマ、ハマ、ハマ、ハマ、アンセアクマ、ハマ、マッタマッマ、アワー、ネヴァン、パレディ、イタマッマ、ホンダ、ヨジナイティ、パッカラティビノ。エトマ、ニーラ、ハリタ、アーティガー、ビリバンダー、ディカタマ、アダネ、ケロア、アダピ、サステナブル、ディベロップメント、ゴール、ナタン、ティラサー、サンバーディ、イラカ、ビリバンダー、カタカラノ。イティング、エヴァン、カタカラカラ、ウィタカ、イン、ネットワ、エヴァニー、エイラカ、サプラー、ランド、ポルワン、ノジャナイディ、パッケラ、ピノノビア、ワーハナ、ピリバンド、ガト、テーマ、パリサラ、ヒタカミ、ワーハナ、パワーチェーター、ジャナタ、ジョムカラバネ、ヨジャナイディ、パッケラ、ティビノ、スコープ、ボギ、ワーハナ、パワーチェー、アドカララ、パリサラ、ヒタカミ、ワーハナ、ウルト、ジャナタ、ポロンバワン、ナタ、ジョジャナ、ガナワ、キディ、パッケラ、ティビノ。ウィシャシェンマ、カムカルパンティータサ、ウェデカル、ウェテム、ウェデカル、ジャナタウト、ポドウィア、バラパン、バチェンキ、パカーナ、ピリマ、キピア、ピリマ、バチェンキ、ピア、サンダン、キリマ、アワシャイキア、マヒテナワ、サバピトマニ、バンダヴァラ、ミラ、シー、バンダ、ガランアワカ、ミラ、アドカティベノ、ナウト、アダ、アピ、サマン、ジャナタワ、テカタグロント、オン、マトカル、ネクプラシナクタマ、メシア、ホンダイ、ナウト、メケ、ワシア、パリボギア、ラベディケラ、サキア、パレベミンティベノ。エマサケ、ドゥルクランカーレーター、ラジェア、カトゥトゥキリマタバシャイ。アダ、クリアカー、エフェクティブディヘタ、ミラパールネクシドゥエネ、メサアルティアンタナ、ナバクラマソワ、ソワガタユトゥイ、メバンダ、ミラアドゥキリメ、ニアマバシア、サマンジャナタワタ、アンティカコタスウェルカン、バダカランジャナタワタ、ラビナカーレーター、ジャンタナヤク、ゴダギミタマトゥンバデカ。ヤム、ビディアカモニタキリマ、アディクシャネアク、アバシャイ、メヨジャナ、クリアーマキリミサンダハ。バダカラジャナタワー、マタ、アムトゥエン、アルテン、バラパタワー、ネヘ、エコホンデラクナ、エヴァゲーマ、エサマガマ、イタサマンタラバ、アワシャケレノワ、ウダマネア、パーラネキリマ、モカダウダパネア、パーネキリマ、バリウノ、バラパタワー、ナティウナ、real wages will impact カティノ、サバーベータネタ、バラパマキティベノワ、エマゲネミサ、エサバーベータネア、アラクシャワナパーディ。サバービー、real wages、スウェット、アンティカベ、バラパン、ナティアカーレット、クリアキリミタム、バデガト、インフレーション、ナタン、ウダマネア、パハタティアティタバーガニミン。エミサ、エア、コントロールキリミ、エア、パーニキリミタム、バデガト。ムダラメトマ、ニティプロティサンスカナガナ、サダハナキュア、ウィシェシェン、アピッピリガナワ、ウィシェシェン、カムカロニティ、ニワサ、サハ、キューニマシアン、ニマシアン、ピリバンデネティ、キムルパナタ、ショップアンオフィスナタ、サープサハ、カリアル、ピリバンデパナタディ、エシエルマ、エヴァニニティ、アダヤワ、カリネカルトバ、アダティベナタトウエン、ギャラペナカレット。ナムト、エセカレイビ、キリメディ、ウィシェシェンマ、ドゥルワラコタスフェルタ、アンティカコタスフェルタ、アガティアク、ノーナパレディ、エマ、ニティ、プラティサンスカリー、キリメタマト、ウェデガト。イタマトメ、カムカーニティガント、ガンノアンヘマ、カムカーワンタ、アガティアクノーナパレディ。ウィシェシェン、マカムルパンタ、ピリバンダ、エタ、アピ、コムルパンタ、ヤーパン、ギヒラティベネ、コムルパンタ、ウィタラクネベ、コムル、コムブルラ、ディベナト、バガワ、カレイメタ、イラクラベネネヘ、イタマトマ、パラニニティティベノ、エヴァ、サンソーダネカルウィティ、ヴァ、ヤーバー、カーリネカルウィティ、ナムテ、サマガマ、 ඉඩම් හිමියන් සහ අඳගොවියන් අතර තිබෙන සම්බන්ධකම් වෙනස් කිරීමේදී ඉතාමත්ම ප්‍රවේශම් විය යුතුයි. ඒ ආන්තික කොටස්වලට අගතියක් නොවන පරිදි, දුර්වල කොටස්වලට අගතියක් නොවන පරිදි එසේ කළ යුතුයි. මේ කළ හැක්කේ සියලුම අදාළ මේවට අදාළ සියලුම කොටස් සමග ස්ටේක් හෝල්ඩර්ස්ලා සමග සාකච්ඡා කිරීම නිසා මහජන සම්බන්ධතා කමිටු තියෙනවා, ගොවි ජනතාවගේ ජනතාවගේ සංවිධාන තිබෙනවා, කුළු නිවැසියන්ගේ සංවිධාන පවා තිබෙනවා. ඒ සියලු දෙනා සමග සාකච්ඡා කළා, ඒ සංවිධාන සමග සාකච්ඡා කළා මේ නීති ප්‍රතිසංස්කරණය අදට ගැළපෙන විදිහට. එහෙත් නැවත නැවතත් මා අවධාරණය කරන්නේ ආන්තික කොටස්වලට සහ දුප්පත් දුර්වල කොටස්වලට සමාජයේ ඔවුන්ට අවහිරයක් අගතියක් නොවන ආකාරයට තමයි නීති ප්‍රතිසංස්කරණය කළ යුත්තේ. බදු එකතු කිරීම පිළිබඳව විශේෂයෙන්ම මගේ දේශපාලන නායකයෙකු වන ආචාර්ය එන්.එම්. පෙරේරා දීර්ඝ කාලයක් තිස්සේ අවධාරණය කරුවා ඍජු බදු වැඩි කරලා අනියම් වශයෙන් ගෙවන බදු අඩු කිරීමේ වැදගත්කම. අද පොහොසතුන් ගෙවන්නට ඕන බදු ගෙවන්නේ දුප්පතුන්. ඍජුව බදු අය කිරීම කෙරෙන්නේ නැති නිසා ප්‍රමාණවත් ලෙස බදු අය කරන බදු පවා එකතු කිරීම හරියට කෙරෙන්නේ නැති නිසා වැඩි බරක් ගෙවන්න දරන්නට වෙලා තියෙන්නේ දුප්පත් කොටස්වලට, ආන්තික කොටස්වලට, දුර සමාජයේ දුර්වල කොටස්වලට. එම නිසා ඉතාම වැදගත්, මම ඉතාම සතුටු වෙනවා මුදල් ඇමතිතුමා සඳහන් කරුවා ඊට කලින් අවස්ථාවකදී ඍජු බදු ප්‍රමාණය අද හුඟක්ම අඩු වෙලා තිබෙනවා. 120%කටත් අඩු ප්‍රමාණයක් තමයි ඍජු බදු හැටියට අය කරන්නේ. 82%83%ක් වන ප්‍රමාණයක් අද අය කරන්නේ වක්‍ර ආකාරයට දුප්පතුන්ගෙන් හිඟන්නගෙනුත් ඇතුළු. එම නිසා මේ මගහැරීමට එක වැදගත් ක්‍රමය අවස්ථාවයක් තමයි බදු නිසි පරිදි එකතු කිරීම. ඒක සිදුවන්නේ නැහැ. අපි හැම අවුරුද්දෙම කතා කරනවා, හැම අයවැලේකනෙම ගැන කතා කරනවා ටැක්ස් නෙට් එක, ටැක්ස් දැල වැඩි කිරීම ගැන, ටැක්ස් දැලේ ලන්න ඕන කියලා. නමුත් ඉතාමත්ම කුඩා ඉතාමත්ම අඩුවෙන් තමයි ඒ ක්‍රියාත්මක වෙන්නේ. මේ පිළිබඳව මාෆියා ගණනාවක් තිබෙනවා. ඉන්කම් ටැක්ස් ආදායම් දෙපාර්තමේන්තුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව සම්බන්ධ පවා මාෆියා තිබෙනවා. මේවා හරියට කෙරෙන්නේ නැහැ. විශාල ප්‍රතිරෝධයක් තියෙනවා මේ වෙනස් කිරීම සඳහා. පසුගිය ආණ්ඩුව විසින් පත් කෙරුවා මහාචාර්ය WD ලක්ෂ්මන්, මේ රටේ හිටපු ඉතාමත්ම වැදගත් ආර්ථික විද්‍යාඥයෙක්, එතුමාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කෙරුවා. එහි වාර්තාවක් තිබෙනවා. මේ ටැක්ස් නෙට් එක වැඩි කරන්නේ කොහොමද, වැඩියෙන් ටැක්ස් එකතු කරන්නේ කොහොමද, බදු නොගෙවා ඉන්න අය අල්ලගන්නේ කොහොමද, ඒ පිළිබ නමුත් පසුගිය ආණ්ඩුවේ පිළිබඳ පියවරක් කරන්නේ නැහැ. මේ ආණ්ඩුවට දැන් අවුරුදු 2ක් ගත වෙලා තියෙනවා. අපි කතා කරනවා මේ පිළිබඳව. නමුත් මම හිතනවා දැන් ක්‍රියාත්මක වෙන්නට කාලේ. මෙවැනි යෝජනා ක්‍රියාත්මක කරලා මේ පිළිබඳව ලියවුණු පොත්පත් ගණනාවක්, වාර්තා යෝජනා ගණනාවක් තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීමට අද කාලය ඇවිල්ලා තියෙනවා. අවිධිමත් ආර්ථිකය තිබෙන කොටස් ඉන්ෆෝමල් සෙක්ටර් එකේ, ඉකොනොමි එකේ ඉන්ෆෝමල් සෙක්ටර් එකෙන් බදු ආය වෙනවා හොඳටම අඩුයි. සංචාරකංශයෙන් මා දැක්ක කියවවා සංචාරකංශයෙන් 60%ක් හෝ 70%ක් පමණ ප්‍රමාණයක් මේ අවිධිමත් ආර්ථිකය තුළ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔවුන් ටැක්ස් ගෙවන්නේ නැහැ. විශාල ලාභ ලබන කුඩා ව්‍යාපාර ගණනාවක් තිබෙනවා, අතිවිශාල සංඛ්‍යාවක් තිබෙනවා. එවැනි කුඩා ව්‍යාපාරවලින් ප්‍රමාණවත් ලෙස බදු අය කරන්නේ නැහැ. මගේ වෘත්තිය නීතිඥ වෘත්තිය ගත්තොත්, නීතිඥ වෘත්තිය ඇතුළු වෘත්තිකයන්ගෙන් බදු අය කරන ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. විශාල ප්‍රමාණයක් වෘත්තිකයන් ඉන්නවා බදු ගෙවිය යුතු, එහෙත් බදු නොගෙවෙන. නමුත් වෘත්තිකයන් හුඟක් වෙලාවට තේරුම් ගන්න නැති එක තමයි බදු ගෙවීමෙන් තිබෙන වාසිය. මම දෙවුරුන් දිලා පළවෙනි අවුරුද්දේ මම මහනුවර ආදායම් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ටැක්ස් ෆයිල් එකක් විවෘත කරනකොට මම කියනකොට එතන හිටපු විද්‍යාසාගර කියන ඒ මාත් අඳුරන මේ සහකාර කොමසාරිස්වරයා කිව්වා, ඔයා තමයි පළවෙනි නීතිඥයා මේ ඇවිල්ලා ටැක්ස් ගෙවන්නට තමන්ගේ කැමැත්තෙන් ටැක්ස් ගෙවන්න යන්නේ කියලා. මං කිව්වා මහත්මයා, විද්‍යාසාගර මහත්මයා, මම ගෙවන්නේ මටත් මේකෙන් වාසියක් වෙන්නේ. සමුගද ටැක්ස් ගෙව්වහම ඊට පස්සේ මට ණයක් ගන්නට පහසුයි. මං ඒ කාලේ නිවාසයක් හදන්නට සූදානම් වෙමි හිටියා. ඉතින් මම ඒ වගේ ටැක්ස් ගෙවුම නිසා තමයි හැමදාම අවුරුදු 40ක් මගේ මුළු අවුරුදු 40 වෘත්තීය ජීවිතේම මම ටැක්ස් ගෙවුවා. නමුත් හුඟක් අය එහෙම හිතන්නේ නැහැ. හුඟක් විශේෂයෙන් වෘත්තිකයන් එහෙම හිතන්නේ නැහැ. ටැක්ස් ගෙවීමෙන්, බදු ගෙවීමෙන් තමන්ට ලැබෙන වාසිය, රටට ලැබෙන වාසිය වගේම තමන්ට ලැබෙන වාසිය ඒ විදිහට දකින්නේ. ඒ නිසා ඉතාමත් වැදගත්. අපි දන්නවා ටියුෂන් පන්ති තිබෙනවා රට පුරා. ඔය ස්පා කියලා ජාතියක් ස්පාස් තියෙනවා. ඒ වගේ ටැක්ස් වෙන්නේ නැහැ. ටියුෂන් පන්ති වලින් ප්‍රමාණවත් ලෙස ආදායම් බදු එකතු වෙන්නේ නැහැ. ඒ නිසා මේ මහාචාර්ය WD ලක්ෂ්මන් මහත්මයාගේ වාර්තාව ඇතුළු මේ මේ වාර්තාව ක්‍රියාත්මක කිරීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. ඉතාමත්ම අවාසිදායක ජාත්‍යන්තර තත්ත්වයක් යටතේ මැද පෙරදිග ගැටුම් ඇතුළ තිබෙන තත්ත්වයන් යටතේ අවපාතයන් නිසි ප්‍රමාණයට එවගේ රිකව කළ නැවත ගොඩාවිත් නැති අවස්ථාවේදී අපේ ආර්ථිකය අනයන් අප නයන මත රැඳීපතින බලපෑම අතුරේ මේ වැනි ත්වයන් හැටියට තිබුණ තත්වයන් නටදේ හොඳ ආර්ථිකයක් ඉදිරිපත් කිරීම ගැන හොඳ අයවැලයක නැ ඉදිරිපත් කිරීම නැවතත් ප්‍රසංස්කාර කරමින් ම විශේෂෙන් අවධානක නවසාන වසයෙන් ෆයිනලි නවීකරණය ඉතාම් වැදගත් ඉදිරි දැක්ම ඉතාම් වැදගත් නමුත් ඒ එසේක් නවීකරණය කරගෙන යනකොට ඉදිරි දැක්ම ඇතුව යනකොට සමාජයේ ආන්තික සහ දුර්වල කොටස්වලට අගතියක් නොවන ආකාරයට ඉදිරියට යෑමේ වැදගත්කම අවධාරණය කරමින් මගේ වචන සල්පය මේ නවසන් කරන බොමස්තුති.
බොහොමත් සුදේ ඔන්ඩබල් බඳුල කුණවර්තන.
ගරු කතානායක තුබනි ඒකබද්ධ විපක්ෂය වෙනුවෙන් මේ හැත්තැක්වනි අයවැය ලේඛනයට බොහෝ වේලාවක් ගත කරලා කතාවක් කරන්නට ලැබීම් පිළිබඳ අපි සතුටු වෙනවා. මේ අයවැය ලේඛනේ මංගල සමරවීර අමිත්තුමාගේ මංගල අයවැය ලේඛනේ. එතුමා 1989 බොහොම භීෂණයක් තියෙන යුගයක හොර පාර්ලිමේන්තුව වර්ජනය කරව් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන අයට දඬුවම් මරණයයි, පළවෙනි ඡන්දෙ දෙන්න යන 5 දෙනා මරණවා කියන මැතිවරණයට මුහුණ දීලා දිනේෂ් කුණවර්ධන මහජන එක්සත් පෙරමුණ නායකතුමාගේ නායකත්වයෙන් අපිත් පාර්ලිමේන්තුවට එනකොට මංගල සමරවීර මැතිතුමත් 89 පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරයෙක් ලෙස එවකට විපක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ විපක්ෂ නායකත්වයේ යටතේ මහින්ද රාජපක්ෂයන් විසින් සංවිධානය කළ ජනගෝසා පාදයාත්‍රා මිනිස් දම්වැල්වල විශාල කාර්යභාරයක් ඉෂ්ට කරලා ඊට පසුව වර්තමාන රජයේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තියෙත් අලුත්ම ලිබරල්වාදී ප්‍රතිපත්තියේ කෙරෝලටම ගෙන යන අයවැය ලේඛනය 71 වෙනි අයවැය ලේඛනය වශයෙන් ඉදිරිපත් කළ අවස්ථාවේදී එතුමට ක්‍රියා කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ කෙසේද කියන එක පිළිබඳ කරුණු කීපයක් මං සඳහන් කරන්න ඕනේ. ආචාර්ය හර්සන් සිල්වා මැතිතුමා අපේ පැරණි උගත් මිත්‍රයා කීවා මංගල සමරවීර ඇමතිතුමා මේ අයවැය ලේඛනය බොහොම හොඳට ඩිසයින් කරලා තියෙනවා කියලා. මේ ඩිසයින් කරලා තියෙන්නේ කොහොමද? තමුන්නාසෙලා 2015 මහින්ද රාජපක්ෂ රජයේ පෙරලා දැම්මට පස්සේ මුදල් අමාත්‍ය ධූරයට පත් වුණා. ලංකා ඉතිහාසයේ ජනාධිපති වර්ණයකින් මුදල් අමාත්‍ය ධූරයට පත් වූ ප්‍රථමයා ලෙස රවි කරුණානායක මැතිතුමා මුදල් අමාත්‍ය ධූරයට පත් වෙලා අනුගමනය කරපු අවිචාරවත් අසම්මත රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ක්‍රියාවලිය හේතු කොටගෙන රටේ දැවැන්ත අර්බුදයක් ගොඩනැගෙන්න පටන් ගත්තා. 2015 එතෙක් පල්ලයාට ගෙනපු අයවැය පරතරය 100%ට වඩා වැඩි ප්‍රමාණයකට වැඩි වුණා. රුපියලේ අගේ දිනපතා කඩා වැටෙන්න පටන් ගත්තා. මහදවල් මහ බැංකුවේ හොරකමෙන් පස්සේ විදේශ ආයෝජකයෝ තමන් රජයේ සුරකුම්පත් බිල්පත්වල ආයෝජනය කරලා තියෙන මුදල් කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මුදලක් ආපහු වරන් යන්න පටන් ගත්තා. සංචිත කඩා වැටුණා. ගෙවුන් ශේෂයේ මත තියෙන පීඩනය අධික වුණා. ආයෝජකයෝ ආපහු ඇරිලා යනකොට දේශීය ආයෝජකයෝ මේ සියලු දෙනා තූෂ්ණීභූත වෙලා ඉන්න අවස්ථාවකදී ඔවුන්ට වෛරබදු පැනවෙන අවස්ථාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ආර්ථික කඩාවැටීම දැක්කා. ඒ නිසා ඒ රජයේ මුදල් අමාත්‍යවරයාට සිද්ධ වුණා 2016 ජූනි මාසේ 3 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමක් ඇති කරන්න. ඒ ගිවිසුම 3 අවුරුද්දකට අපිට ලැබුණා. අපි සතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තියෙන පංගුව වගේ 185 ගුණයක ප්‍රමාණයක් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් වාරික 6කින් අවුරුදු 3කින් ලැබෙන ගිවිසුමක් අත්සන් කළා. ඒ අත්සන් කරපු ගිවිසුමේ ප්‍රධාන කරුණු 5ක් සඳහන් වෙනවා. පළවෙනි කරුණ අයවැය ලේඛන හිඟිය 2020 වන විට දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 3%ට අඩු කිරීම. දෙවැනි කරුණ රටේ සංචිත ප්‍රමාණය මේ ඇමරිකානු ඩොලර් බිලියන 10කට වඩා වැඩි ප්‍රමාණයකට ඉහළ නැංවීම. තුන රටේ ණය බර පහත ඉලීම. හතර රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කාර්යක්ෂමතාවයේ වැඩි කිරීම. පහ රාජ්‍ය විවසාය ප්‍රතිව්‍යුහගත කරන්නේ. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කුළුණු 6ක් ඩිසයින් කරලා දීලා තිබෙන බව මූල්‍ය අරමුදලේ ප්‍රථම රිවිව් පළවෙනි විමර්ශන වාර්තාවේ සඳහන් වෙනුවේ කුළුණු 6 පළවෙනි කුළුණ තමයි රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධතාවයේ ඇති කිරීම රජයේ ආදායම් ප්‍රවර්ධනයේ ආදායම වැඩි කිරීම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ප්‍රතිසංවිධාන රාජ්‍ය විවසාය ප්‍රතිසංවිධාන නම්මේ වූ විනිමය අනුපාතික ක්‍රමය වෙළඳ හා ආයෝජන අංශයට අවශ්‍ය ප්‍රතිසංවිධාන මේ ටික කරන්ට ඕනේ මූල්‍ය අරමුදලෙන් විටින් විට ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන 162 ලබා ගැනීම සඳහා ඒ නිසා ඒ එසේ නොලැබුණොත් මංගල සමරවීර ඇමතිතුමා හිටියත් ඉරාන් වික්‍රමරත්න ඇමතිතුමා හිටියත් ඊට වඩා ලොකු කෙනෙක් හිටියත් මේ ප්‍රතිපත්ති රාමු නිර්ණායකයෙන් පිටපැනලා දශමක ගමනක් යන්න බෑ ඒ නිසා මේ අයවැය ලේඛනය මේ ජොකිය අමාරු වුණාට අස්සය අමාරු වෙලා නැහැ පරණ අස්සයමයි පරණ අස්සය හිටපු මුදල් ඇමතිවරයා විසින් 2015 2016 17 දී දුවල කකුල් කඩලා තියෙන අස්සය නොණ්ඩිග ගා ඉන්න අස්සය තමයි මේ අලුත් ජොකිය විසින් ඉස්සරහට පන්නන්න පුළුවන්ද කියලා බලන්න. ඒක හීනයක් විතරයි මොකද මේක ඉතා පැහැදිලිව මම සභාගත කරනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ ප්‍රතිපත්ති රාමු නිර්ණායකයේ සියලු ඉලක්කම් පැවතිය යුතු ආකාරය පිළිබඳ මේ රට වෙනුවෙන් හදලා තියෙන සම්පූර්ණ වාර්තාව ඔවුන්ගේ නිරීක්ෂණ සමග මම සභාගත කරනවා පුළුවන් නම් හැන්සාඩ් වාර්තාවටත් ඇතුළු කරන්නට කියලා ඉල්ලා සිටිනවා. ඒ නිසා මේ අයවැය ලේඛනයේ සියල්ල සම්පූර්ණ ලිබරල්වාදී ප්‍රතිපත්ති යටතේ අයවැය ලේඛනයේ තියෙන භයානකම දේ තමයි මෙතෙක් ජනතාව දිනාගත්ත නිදහස් 1956 දී මේ රටේ පොදුජන යුගය ඇති කරන විට SWRD බණ්ඩාරනායක මැතිතුමා පිලිප් ගුණවර්ධන මැතිතුමා සමග එකතු වෙලා මහජන එක්සත් පෙරමුණු රජය පිහිටවලා කුඹුරු පනත සම්මත කළා. මේ රටේ තිබුණ සංස්කෘතිය පිළිබඳ මාටින් වික්‍රමසූරීන් කියලා තිබුණේ මහින්දාගමනයෙන් පසු අවුරුදු දහස් ගණනක් තුල තිබුණ ලංකාවේ සංස්කෘතිය කෙටියෙන් හඳුන්වනවා නම් එයට කියන්නේ සහල් සංස්කෘතියක් කියලා. සහල් සංස්කෘතිය සම්පූර්ණයෙන් විප්ලවීය වෙනසකට භාජනය වුණේ කුඹුරු පනතෙන්. අද ඒ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් ඒ මහජන එක්සත් පෙරමුණු රජයේ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් වෙනස් කිරීම සඳහා අවශ්‍ය කුඹුරු පනත වෙනස් කරනවා කියනවා. ඊළඟට අපේ රටේ අධ්‍යාපනයේ ඉතා විශාල වරප්‍රසාද ලත් පන්ති හා නැති පන්ති අතර පළල් පරතරයක් ඇති වුණා. ඒ පරතරයේ යටතේ මේ විශ්වයේ පළවෙනි අග්‍රාමාත්‍යතුමිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් 1961 උපකෘත පාඨශාලා පනත යටතේ රජයේ සියලුම පාසල් පුද්ගලිකාංශයේ පාසල් රජයට පවරගත්තා. ඒ තමයි නිදහස් අධ්‍යාපනය සැබවින්ම නිදහස් අධ්‍යාපනයක් බවට පරිවර්තනය වුණේ. මේ ඇමතිතුමා මේ අයවැය ලේඛනයෙන් කියනවා මේ අධ්‍යාපනය පනත පරණයි මේක වෙනස් කරනවා කියලා. මේ කියන්නේ අධ්‍යාපනය පෞද්ගලීකරණය දැන් තමයි පටන් ගන්න. මම රටේ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා අපිට විවිධ බලපෑම් ආවා 1961 මේ උපකෘත පාඨශාලා පනතේ පස්වෙනි වගන්තිය අපිට කියලා අපේ අසන ඇතුව ඉවත් කරගන්න. ඉවත් කළේ නැත්නම් ඒ අධ්‍යාපන ඇමති ධුරේ ඉන්න බැරි වෙන ලෙස බලපෑම තිබුණා. ඒත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පස්වෙනි වගන්තිය ඉවත් කරන්න කැමති වුණේ නැහැ. හැම තැනකම පළවෙනි ශ්‍රේණියේ ඉඳන් මේ ඕනම කෙනෙකුට පාසලක් පටන් ගන්න අයිතිය ලැබෙන නිදහස් අධ්‍යාපනයේ වලපල්ලට යවන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කිරීමේ සංඥාව මේකින් නිකුත් කළා. සාප්පුහා කාර්යාල සේවක පනත සේවකයන්ගේ වැඩ කරන වෙලාව මේ ඉඩම් පනත ඉඩම් අයිතිය සීමා කිරීම කුලී පනත කුලී අයිතිය සීමා කිරීම යනාදී වශයෙන් මේ අයවැය ලේකනේ බරපතලකම මේ කොලේ වහලා සෙල්ලම් කරලා තියෙන්නේ. ඇතුළෙන් බැලුවොත් මේ ඉතා පැහැදිලිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තියෙන අර වැඩසටහන දැන් නැති වෙච්චාම මේ අයවැය ලේකනේ දකින්න බෑ. ඒ මේ අයවැය ලේකනේ දකින්න නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක හිටපු මුදල් අමාත්‍යවරයා අත්සන් කරපු ගිවිසුම බලන්න ඕනේ. ඒ ගිවිසුමේ තුන් අවුරුදු කාලයකට හදලා තියෙන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා මේ ඉදිරිපත් කරන මේ අයවැය ලේකනයට මොනම හේතුවක් නිසාවත් මට පෙනෙන විදිහට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බුලත් කොළෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නායකත්වයේ දෙන පක්ෂයෙන් එතුමා දන්නවා නම් මේකේ ඇත්ත අරමුණ එතුමා ඡන්දය දෙන්න දෙන්නේ නැහැ. එතුමා දන්නවා නම් මේකේ අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදපු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ මේ පාසල් පුද්ගලීකරණය කරන්න 56 මහජන එක්සත් පෙරමුණු ආණ්ඩු හදපු කුඹුරු පනත වෙනස් කරන්න මේ ටීබී ඉලංගරත්නලා වැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කම්කරු නායකයෝ හදපු මේ අනපනත් කම්කරු නීති රීති වෙනස් කරන්න හෙක්ට කොබ්බ කඩුව වගේ නායකයෝ හදපු මේ ඉඩම් අයිතිය පිළිබඳ නීතිය වෙනස් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙක්ට ඒ ක්‍රියාමලියදීත් කරන්න මේ අයවැයට ඡන්දෙ දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය ගැඹුරෙන් කල්පනා කරන්නට කියන ටික මම මේ අවස්ථාවේ ඉල්ලා සිටින්න කැමැති වෙනවා. දෙවනුව කුමක්ද කරලා තියෙන්නේ? දැන් මේ අයවැය ලේකනේ තියෙන්නේ ප්‍රධාන කරුණු කීපයයි. රජයේ ආදායම, රජයේ වියදම, ආදායම හා වියදම අතර පරතරය, අයවැය හිඟය, හිඟය පියෝගන්න ආකාරය තමයි අයවැය ලේකනේ සමස්තේ. එවිට ආදායම වැඩි කරන්න කියලා මූල්‍ය අරමුදල නියම කරලා තියෙනවා. ඒ අනුව පසුගිය වර්ෂයට වඩා මේ වර්ෂයේදී ආදායම බිලියන 329කින් වැඩි කරන්න යනවා. ආදායම වැඩි කරන්නේ කෙසේද? රජයකට ආදායම ලැබෙන්නේ ප්‍රධාන මාර්ග දෙකකින්. එකක් ඍජු හා වක්‍ර බදු වලින් බදු ආදායම, දෙක බදු නොවන ආදායම. මේ බදු ආදායම ගන්න ගන්න මේ රටේ පොයින්ට් පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුව දක්වා වෙන රටේ මහජනතාව තමයි ආණ්ඩුවට බදු ගෙවන්නේ. කිසිම රජයක් බදු නැතුව පවතින්න බෑ. බදු ගන්න ඕනේ. නමුත් මේ ආණ්ඩුව මේ බදු ගන්න ක්‍රමය රීරි මාංශෙත් එක්ක උරා බොන බදු ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කළේ. වැට් පනත සංශෝධනය කරන අවස්ථාවේදී අපි ඒකාබද්ධ විපක්ෂයේ පමණයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ. මේ රටේ අසරණ රෝගීන්ගෙන් බදු අය කරන එක නතර කරගන්න. මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ සිල්ලර වෙළෙන්දන්ගෙන් බදු අය කරන එක නතර කරගන්න. අපි උසාවියේ පිට පැතුවා. සමහර දේවල් සංශෝධනය වුණා, උද්ඝෝෂණය කළා, කඩසාප්පු වැහුවා, පෙළපාලි ගියා. ඒ අවස්ථාවේ පලිගැනීමේ චේතනාවෙන් කේසර් වීදියේ කඩවලට සීල් තිබ්බා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පණින් නැති වෙනකොට මුදල් ඇමතිවරයා නියම කළ රේගු දෙපාර්තමේන්තුවට නීතිය වැරදි ලෙස පාවිච්චි කළ පුද්ගලිකාංශයේ කඩ සීල් කළා. වැඩබද්ද සම්මත කරන විට දේශීය ආදායම් පනත සම්මත කරන විටත් අපි ගියා මේ අධිකරණයට. අධිකරණයේ සමහර ඒවා වෙනස් කළා. කිව්වා මේකට ජනමත විචාරණයකට යන්න ඕනේ, තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වෙන්න ඕනේ. සමහර ඒවා 1815 මාර්තු 2 වෙනිදාට ඉස්සෙල්ලා රාජකීය ප්‍රධානයන් වශයෙන් විහාර දේවාල ගංගොල්ට බදු පනවන්න ලෑස්ති වෙලා තිබුණා. කාරක සභා අවස්ථාවේදී වෙනකොට ඒ යෝජනා ඇතුළත් කරලිවලා සමහර දේවල් බේරගන්න පුළුවන් වුණා. බොහෝ දේ බේරගන්න බැරි වුණා. ඒ නිසා කරලා තියෙන්නේ කියන්නේ අර මේ සමහර මන්ත්‍රීවරු කියනවා මේ ධනපතීන් මත ඍජු බදු වැඩි කළා, වක්‍ර බදු අඩු කළා. මේව ඉලක්කම් වලින් කියන්න බැරි විහිළු කතා. මොකද අපේ කාලෙදී මහින්ද රාජපක්ෂ යුගයේදී ඍජු බදු වලින් ලැබුණේ බිලියන 198යි. දැන් ඍජු බදු වලින් ලැබෙනවා බිලියන 375ක්. බිලියන 177ක් වැඩි වෙලා තියෙනවා. එතකොට ඍජු බදු ආදායම වැඩි වෙලා තියෙනවා මහින්ද රාජපක්ෂ යුගයට වඩා 89%කින්. මේ කෙලින්ම පුද්ගලයන් ආයතන මත පනවන වලින් බදු ප්‍රමාණය අපේ ආණ්ඩු කාලයට වඩා දැන් වැඩි 89%කින්. සියයට අසූ නමයක වැඩි බදු බරක් ආයතන සංවිධානා පුද්ගලයෝ විසින් උසුලන්න ඕනි. ආදායම් මට්ටම් වල වෙනසක් නැතුව සියලූම දෙනාගෙන් භාණ්ඩා සේවා මත පනවන බදු වක්‍ර බදු. වක්‍ර බද්ද ආදායම් මට්ටම් වල වෙනසක් නැතුව පනවන නිසා අඩු ආදායම් ලාභියට වැඩි බදු බරක් දරන්න වෙනවා. වැඩි ආදායම් ලාභියට අඩු බදු බරක් දරන්න වෙනවා. ඒකට අපි කියනවා බදු වල ප්‍රතිතෝලන ප්‍රතිවිපාකයක් ඇති වෙනවායි කියලා. ඒ වක්‍රබදු පැනවීමෙන් ඒ අසාධාරණයේ සිද්ධ වෙන නිසා වක්‍රබදු පැනවීම අඩුවෙන් තමයි කරන්නේ. නමුත් ලෝකයේ තුන්වෙනි ලෝකේ රටවල් වල ලංකාවේ ඉන්දියාවේ පකිස්තානයේ බංග්ලාදේශයේ බූටානයේ වගේ රටවල් වල භාණ්ඩා සේවා මත පනවන බදු වලින් තමයි වැඩි ආදායම් ලැබෙන්නේ. තමුන්නාන්සේලා වැට්ටා මේ බදු වැඩි කිරීමෙන් මොකද වුනේ? අපේ කාලෙදී මහින්ද රාජපක්ෂ යුගයේදී බදු ආදායම වක්‍රබදු වලින් ලැබෙන්නේ 616යි. දැන් ලැබෙනවා 2018ට 1239. වක්‍රබදු ප්‍රමාණය වැඩි කරලා තියෙනවා 100%. අපේ රජයේ යුගයට වඩා ආදායම් මට්ටම් වල වෙනසක් නැතුව සිඟන්නාගේ සිට මහා මන්දිරයේ වෙසෙන පෝසතා දක්වා සියලු දෙනා ගෙවන බද්ද වැඩි කරලා තියෙනවා. අපේ කාලයට වඩා 100%. වැඩි කරලා තියෙනවා. ඒ වැඩිවීම තුලින් සියලුම භාණ්ඩවල මිලට මේ බද්ද එකතු වෙනවා. බදු නෝන ආදායම වැඩි වෙලා තියෙන්නේ 40%කින් පමණයි. මේ නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලය තමයි මේ බදු අය කිරීමේ ඉතාම අසාධාරණ ලෙස බදු පනවන විට අපි ඒකාබද්ධ විපක්ෂයේ හඬක් නැගුවා. හිටපු මුදල් අමාත්‍යවරයාට ඒ බීලි අරින්ට වීණා වාදනය කරනවා වගේ වැඩක් වුණා. එතුමාට තේරුණේ නැහැ මේ සමුපකාර වලට බදු පැනෙව්වා, සතොසට බදු පැනෙව්වා, සම්පකාර වලට බදු පැනවීම සම්බන්ධයෙන් මම ලිපියක් කියවනවා. නමුත් රජයේ පරමාර්ථය එව්වද ඔබ සමුපකාර සමිති වලින් ඒ ඉටු නොවන බව පැහැදිලිව පෙනේ. මක්නිසාද? යත් ඔබ බැංකු ජනතාවට ණය දෙනු ලබන කොන්දේසි වාණිජ බැංකු වලටත් වඩා වැඩි පොලියට වැල් පොලියට වන අතර එබැවින් දුප්පත් ජනතාව අමාරු තත්ත්වයකට පත් කර සූරා කෑමට ලක් කර ඇත. එම හේතු මත මෙවර අයවැය යෝජනා වශයෙන් සම්පකාර වලින් බදු අය කිරීමට යෝජනා කර ඇති අතර ඒ ප්‍රකාරව ඉදිරියට කටයුතු කරනු ලැබේ. ප්‍රසාදිනී ඩැනිස්ටන් වීරසූරිය සභාපති සීමා සහිත සකසුරුවන් හා ණය ගණ දෙනු සමිතියට යවලා තියෙන රවි කන්නවනායක මුදල් අමාත්‍යවරයා ලිපිය මන් ලිපිය සභාගත කරනවා. ඔව්
මක් ඔබතුමා කිව්වා කියප එකත් එකඟයි. ඍජු බදු වැඩි වෙන්න ඕනේ, වක්‍ර බදු අඩු වෙන්න ඕනේ කියලා. ඒ නිසා තමයි ආදායම් බදු පනත ගෙනලා තියෙන්නේ. 2018 දී වෙනස පෙනේ. ඔබතුමන්ලාගේ කාලයේ නොඉච්ච දෙයක් වෙනවා. අපි ඍජු බදු වැඩි කරලා වැඩියෙන් ධනිය තියෙන අයගෙන් වැඩියෙන් බදු ගන්නවා.
හරි, කරුණාවයි ඔබතුමාගේ වෙලාවේදී උත්තර දෙන්න. මම අපේ කාලේ නොඉච්ච මේ කාලේ වෙන හුඟක් දේවල් පිළිබඳ තව පොඩ්ඩකින් කියනවා. ඒ නිසා මේ බඩු මිල වැඩිවීම ප්‍රධාන කරුණු කීපයක් නිසා සිද්ධ වුණා. එකක් තමයි මේ භාණ්ඩ මත පනවන බදු විශාල ලෙස වැඩි කළා. වැඩ් බදු ඇතුළු සියලු දේ වැඩි කිරීමෙන් 100%කින් වැඩි කිරීමෙන් බද්ද භාණ්ඩේ මිලට එකතු වෙනවා. බද්ද භාණ්ඩේ මිලට එකතු වීම නිසා වෙළඳ පොලේ භාණ්ඩ මිල වැඩි වෙනවා. ඊළඟට රුපියල පසුගිය කාලය තුලදී 131යි. අපි ආණ්ඩුව බාර දෙනකොට රුපියල මේ අපේ සොයිස මන්ත්‍රීතුමා දන්නවා ඒ කාලේ ඩොලර් එකට 131යි දුන්නේ කියලා. එතුමා දන්නවා. දැන් 155.740යි. මේ රුපියල දරුණු ලෙස
ඉතින් මම ඔබතුමාගේ තිටපු නියෝජ්‍ය ඇමතිරිය ඇමතිතුමා කියලා කියන්න නේද? ඔය කටින් ශ්‍රී මුකේ.
ඒ නිසා එතුමා දන්නවා. එතුමා දන්නවා 131යි දැන් 155.14යි. අල ලූණු මිරිස් පරිප්පු කරවල ඕනම දෙයක් ආනයනය කරනකොට එදා ඩොලර් එක වටින එකට 131යි ගෙව්වේ. අද ගෙවනවා 155.40ක්. එතකොට ආනයනය කරන සියලුම භාණ්ඩවල මිල ඉහළ ගියා. ඊළඟට පොලී අනුපාතය 100%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගියා. මහා බැංකුවේ පෙබරවාරි මාසේ 27 වෙනිදා ඇතිවෙච්ච මහා මුදල් මං කොල්ලෙන් උඩට පැන්න පොලී අනුපාතය දිගටම සාමාන්‍ය පොලී අනුපාතයේ 17.20යි ණයපත්වල පොලි අනුපාතයේ 128 දක්වා ඉහළ ගියා. නිෂ්පාදන පිරිවැයේ ප්‍රධාන සාධකයක් තමයි පොලි අනුපාතය. හතර තමයි සැපයුම විශාල ලෙස අඩු වුණා. ලංකාවේ සහල් නිෂ්පාදනයේ 12%කින් පොල් නිෂ්පාදනයේ 15%කින් ධාන්‍ය නිෂ්පාදනයේ 15%කින් එළවලු නිෂ්පාදනයේ 4.6%කින් අඩු වුණා. මේ සියල්ලගේ සමුචිත ප්‍රතිඵලයක් ලෙස තමයි උද්දමනයේ අනුපාතයේ ජීවන වියදමේ ප්‍රශ්නේ උඩට ගමන් කරන්න සිද්ධ වුණේ. ඒ අනුව සැප්තැම්බර් මාසේ නේෂන් වයිඩ් ඉන්ෆ්ලේෂන් ඉන් සැප්තැම්බර් අප් 8.6%. මං ඒ ප්‍රස්ථාරයේ මේ සභාගත ගන්නවා. සමස්ත ලංකාවේ උද්දමන අනුපාතයේ සැප්තැම්බර් මාසයේදී 8.6 දක්වා ඉහළට ගමන් කරලා තියෙනවා. එතකොට මේ අයවැලේකන ඒ ප්‍රතිඵලය ලෙස දැරිය නොහැකි මිල මට්ටම් වල ඉහළ යාමක් සිද්ධ වුණා. එතකොට හිටපු මුදල් අමාත්‍යවරයා කිව්වා මේ වෙන්නේ මම නැතිවීම නිසා තමයි මේ ප්‍රශ්නේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එතකොට උත්තර දුන්න මහ බැංකු අධිපති රවීට උත්තර දෙයි. උද්දමනේ නැග්ගේ මුදල් අමාත්‍යාංශය නිසා, වැට් වැඩි කළ නිසායි. මහ බැංකුවට හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඔවුන්ගේ දැනුම ඉතා ඉහළයි. වැඩකට නැති ප්‍රකාශවලට පිළිතුරු දීමට මා කාලය නාස්ති කරන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කොළඹ මහ බැංකු ශ්‍රවණාගාරයේදී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කිව්වා උද්දමනේ නැග්ගේ මුදල් අමාත්‍යාංශයේ වැට් වැඩි කළ නිසායි කියලා. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකුවේ අධිපතිතුමාගේ ප්‍රකාශය මම සභාගත කරනවා. ඊළඟට මොකද කරේ?
Vela Kumar to the chair.
කතා කරන්න මන්ත.
මුලාසන රෝඩ මන්ත්‍රීතුමනි, ඊළඟට රජයේ වියදම අපේ කාලේදී 1855යි, දැන් 3001යි, 1146කින් 61%කින් රජයේ වියදම වැඩි වෙලා තියෙනවා. ඒ වැඩිවීමට ප්‍රධාන ලෙස බලපාලා තියෙන්නේ අපේ කාලේදී වැටුප් බිල බිලියන 487යි, දැන් වැටුප් බිල බිලියන 705යි, 45%කින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් බිල වැටුප් සඳහා ගෙවිය යුතු මුළු මුදල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එහෙම වැඩි වුණාට රජයේ සේවකයන්ගේ මූර්ත වැටුප්වල ඉහළ යාමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මුදල් වැටුප වැඩිවීමේ වේගයට වඩා වැඩි වේගයකින් මේ භාණ්ඩවල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට රියල් වේජස් නියම වැටුප කියන එක පහළ වැටීමක් මිසක් මේ මුදල් ඉලක්කමෙන් මේ වැටුප් දඟර උද්දමනයක් ඇති වෙලා තියෙනවා. වැටුප පසුපස බඩුමිලත් බඩුමිල පසුපස වැටුපත් එකිනෙක පරයා හමා යාම තුලින් මිල මට්ටම් වල ඇතිවන ඉහළ යාමට කියනවා වැටුප් දමර උද්දමනයක්, වේජ සර්පීලයක්. ඒ තත්ත්වයේ තුල තමයි මේ වැටුප පසුපස මුදල් හමා ගිහිල්ලා මේ අද භාණ්ඩ මිල මට්ටම් ඉහළට ගමන් කරලා තියෙන්නේ. එයිනුත් විසඳිච්ච නැති ප්‍රශ්න විශ්‍රාමිකයෝ දීර්ඝ කාලයක් තිස්සේ අර විශ්‍රාමිකය අයගේ විශ්‍රාම වැටුප් වල ඇති වෙලා තියෙන විෂමතාවය විසඳුවේ නැහැ කියලා හැම කෙනෙක් වෙතටම ලිපිගොනු ඉදිරිපත් කරනවා. මම එක ලිපිගොනුවක් සභාගත කරනවා. ඒ අනුව ඒ විසඳිලා නැති වැටුප් විෂමතා පිළිබඳ විශ්‍රාමිකයන්ගේ හා වැටුප් ලබන්නන්ගේ ප්‍රශ්නේ බලන්නට කියලා ආණ්ඩුවට කියා සිටිනවා. ඊළඟට පොලිය වියදම වැඩි වුණා. 800 436ට තිබුණ පොලිය දැන් 820ක් ගෙවන්න වෙලා. එතකොට 188කින් රජයේ පොලිය වියදම් ටික වැඩි වෙලා තියෙනවා. මේ පොලිය වරද්දගත්තේ මහ බැංකු හොරකමෙන් පස්සේ ඇතිවෙච්ච පොලිය වැඩිවීම කරන කොටගෙන රජයට තමයි 188කින් රජයේ පොලිය වියදම අපේ කාලයට වඩා වැඩි වෙලා තියෙනවා. ඒව තමුන්නාසලා විසින් කරගත්ත දේවල්. ඊළඟට මේ නිසා අයවැයේ පරතරය අපේ කාලේදී 5.7යි අයවැය පරතරය. ඒ 7.6ට වැඩි වුණා. ඊට පස්සේ 2016දී 5.4ට අඩු වුණා. 2017 5.2ට අඩු වුණා. මේ වර 4.8ට අඩුවෙන් තියාගන්න කියනවා. මෙතනින් තමයි අයවැය ලේඛනේ හදන්න කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. මොකද මේ අවුරුද්දේ 4.8යි, ලබන අවුරුද්දේ 2019 4.5යි, 2020දී 103යි. මේක තමයි ආණ්ඩුවට දීලා තියෙන යන්න ඕනේ ගමන් මාවත. ප්‍රතිපත්ති රාමුව මෙතන ඉස්සෙල්ලා තීරණය කරනවා පරතරයේ මෙච්චර නම් ඒ පරතරයට අනුව ආදායම වියදම හසුරුවන්නේ කොහොමද කියන එක එජස් කරන එක තමයි මුදල් අමාත්‍යාංශයේ මේ මුදල් ඇමතිවරු දෙන්නටම කරන්න තියෙන්නේ. මේක තමයි මහ පොළොවේ තියෙන යථාර්ථය. ඒකට බොරු විශාල ප්‍රමාණයක් කියන්න පුළුවන්.
ඔව් පොඩි ප්‍රශ්නයක් අහන්න විනාඩියක් දෙන්න පුළුවන්ද?
හාන්
ධර්මන්තම.
දරු අපේ බන්දුල මන්ත්‍රීතුමනි ඔබතුමා ආර්ථික විශේෂඥයෙක් හැටියට මම ඔබතුමාට ගරු කරනවා. නමුත් එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඔබතුමා ඉන්නකොට ඩොලර් එක රුපියල් 110ට තියාගෙන ඩොලර් වලින් ණය අරගෙන අපේ ණය විදේශ ණය ප්‍රමාණය වැඩි කරපු නිසා නෙවෙයිද අපිට මේ තත්ත්වය ඇති වුණේ? මේක ගැන ඔබතුමා පොඩ්ඩක් මොකද ඔබතුමාට ඒ වෙලාවේ උපදෙස් දෙන්න තිබුණා. අපනයන ආදායම 138 ඉඳන් 114ක් රාජපක්ෂ ආණ්ඩුව තියෙනකොට වැට්ටුවා.
හරි
අපනයන කරුවන් විනාශ කර
මගේ වෙලාව එච්චරයි දෙන්න පුළුවන්. උගත් මිත්‍රයාගෙන් ප්‍රශ්නේ අහගත්තා. මම ප්‍රශ්නෙට මේ ණය වලට මොකද කළේ කියන එක ගැන සම්පූර්ණ විස්තරයක් එතුමාගේ දැන ගැනීම සඳහා තව ටිකකින් කියනවා. මේ නිසා මේ වියදම් වෙන් කරලා තියෙන ආකාරය තුළ ඇත්ත වශයෙන් ඕනෑම මුදලක් වෙන් කරනකොට අපි තමුන්හන්සේලා සන්තෝෂෙන් අපුඩි ගහන පිටපස්ස පැත්තේ පසුපෙලේ සිටින මන්ත්‍රීවරු ඉතා වේගයෙන් සතුටටපත් වෙනවා. අධ්‍යාපනයට වැඩියෙන් වෙන් කළා, සෞඛ්‍යයට වැඩියෙන් වෙන් කළා, නිවාස සඳහා වැඩියෙන් වෙන් කළා කියලා. ඉතින් මේ ගැන පසු විපරමක් මේ ගරු සභාවේ කෙරෙන්නේ නැහැ. අපි පළවෙනි වතාවට ගිය වර්ෂයේ ආයවැලේකනයේදී ඉදිරිපත් කළා යෝජනා 463. මේ යෝජනා 463ම යෝජනාවෙන් යෝජනාවට විශ්ලේෂණය කරලා මම පොතක් මුද්‍රණය කළ ආයවැය යෝජනා මිත්‍යාව සහ යථාර්ථය කියලා. මේ මිත්‍යාව කුමක්ද? තමුන්නාසේලා පසුගිය වර්ෂයේ ආයවැය ලේඛනයෙන් කිව්වා මුළු වියදම දරනවා කියලා. මේ ගරු සභාවේ සම්මත කරපු මුදලින් බිලියන 792ක් වියදම් කරේ නැහැ. නිදාසින් පස්සේ 1948 සිට මේ 69 වෙනි ආයවැය ලේඛනය වෙනතෙක් මේ හා සමාන විශාල පාර්ලිමේන්තුව නොමග යවීමක් ලංකා ඉතිහාසයේ කවදාක්වත් සිද්ධ වෙලා නැහැ. සමස්ත ආයවැය ලේඛනයෙන් පයෙන් එකක් 20%ක් වියදම් කරලා නැහැ. බිලියන 792ක් බිලියන 792ක් කියන්නේ කොතෙක්ද? හම්බන්තොට වරාය හදන්න බිලියන 175යි, මත්තල ගුවන්තොටුපළට බිලියන 27යි, අකුරේකොඩ ආරක්ෂක සංකීර්ණයට බිලියන 19යි, නෙළුම් කුළුණට 9.7යි, හම්බන්තොට සම්බන්ත්‍රණ ශාලාවට බිලියන 3යි, මිහින් ලංකායකට බිලියන 14යි, ශ්‍රී ලංකන් ගුවන් සේවයට බිලියන 52යි, සූර්යවැව තොරතුරු තාක්ෂණයට මේ කරුණු 8ට බිලියන 300යි 301යි. එතකොට මේ ඔක්කොම 301යි මේ සියල්ලට ගියා කියලා මේක තමයි ලොකුම ප්‍රශ්නේ. ජාතික අර්බුදය මහින්ද රාජපක්ෂ ණය ආරම් මේ ටික හදපු ටික ඔක්කොම කීයද? 301යි. තමුන්නාන්සේලා අයවැයෙන් වියදම් කරනවා කියලා වියදම් නොකළ ප්‍රමාණය 792යි. එතකොට මේ මත්තල ගුවන්තොටුපළ විකුණලා ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ බිලියන 27නේ. වියදම් නොකළ 792කින් හදන්න පුළුවන් මත්තල ගුවන්තොටුපළ වගේ ගුවන්තොටුපළවල් 30ක්. අර නෙළුම් කුළුණ බිලියන 10නේ, 9.7යි. ඔය වගේ කුළුණු 80ක් ලංකාව පුරා හදන්න පුළුවන් මේ මුදලින්. මේ මුදල වෙනුවට මේ මුදල දෙනවා කියලා දීපු නැති ප්‍රමාණය එක එක අමාත්‍යාංශය අරන් බැලුවොත් ඇමතිවරු මෙතන ඉඳන් ඉන්නේ. මොකද අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කළා බිලියන 203ක් වෙන් කරලා ඉවරලා මේ ගැන කතා කළේ ජනාධිපතිතුමා. ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි, අගමැතිතුමා විතරක් නෙමෙයි, ජනාධිපතිතුමාවත් ඇන්දුවා. ජනාධිපතිතුමා පුලසිටි පුරවරයට ගිහිල්ලා කියනවා ලංකා ඉතිහාසයේ මගේ රජය තමයි අධ්‍යාපනයට මෙවැනි දෙයක් අනාගත පරම්පරාව වෙනුවෙන් කළේ පුලසිටි පුරවරේ ජනතාවට අභිමානය. අග්‍රාමාත්‍යතුමා කියනවා මෙහෙම අධ්‍යාපනයට වෙන් කරපු රටක් තියනවාද? කෝ මහින්ද රාජපක්ෂ කාලේ මෙහෙම කළාද? නෑ. 203යි වියදම් කළේ කීයද? බිලියන 65යි. 132යි වියදම් කළේ. 132යි අධ්‍යාපනයට වියදම් කළේ. එතකොට වියදම් කළේ බිලියන 65යි, වියදම් නොකළේ බිලියන 138යි. වියදම් කළ ප්‍රමාණය වගේ දෙගුණයක් වියදම් නොකර තියෙනවා අධ්‍යාපනයට. එතකොට ළඟම පාසල හොඳම පාසල වෙනවද? ඊළඟට කියනවා අධ්‍යාපනයේ යෝජනා ටික කිව්වම තමයි අපූර්වට මේක තේරෙන්නේ. අධ්‍යාපනයේ අලුතෙන් යෝජනා කියනවා සභාතුමව අප්පුඩි ගහනවා. පූර්ණ කාලීන ගුරුපුහුණු වැඩසටහන සම්පූර්ණ කිරීම. මිලියන 10යි වියදම් කරන්නේ 84යි 118යි ප්‍රගතිය. ග්‍රාමීය ප්‍රදේශවල ගුරු නිවාසා ගුරු විවේකාද ආදිය ලබා දීමට මිලියන 2000යි වියදම් කරන්නේ 27යි ප්‍රගතිය 101යි. ප්‍රාථමික හා ද්විතීක පාසල්වල සනීප ආරක්ෂක හා ජල පාසුකම් ලබා දීම මිලියන 400යි වියදම 1717යි 143යි. ජාතික පද්ධතිය මගින් සූර්ය බලශක්තිය මගින් විදුලිය නොමැති පාසල්වලට විදුලිය ලබා දීම 2000යි 560යි 128යි. දිවයිනේ ප්‍රාථමික පාසල් 3577ක් වැඩි දියුණු කිරීම මිලියන 10000යි වියදම් කළේ 1611යි 116යි. ද්විතීක පාසල් 10ක් ක්‍රියාකාරී කාමර විද්‍යාගාර බහුමාධ්‍ය කාමර කියවීමේ පාසුකම් ලබා දීම මිලියන 15000යි වියදම් කළේ 710යි 105යි. කිසිදු පාසුකමක් ලබා නොදී නොසලකා හැර තිබූ පාසල් 1360ක පාසුකම් ගුණාත්මක භාවයේ වැඩි දියුණු කිරීම 30000යි මිලියන වියදම් කළේ 1207යි 74යි 104යි ප්‍රගතිය. වැවිලි ක්ෂේත්‍රයේ පාසල් 25ක් ද්විතීක මට්ටම ළඟා කිරීමට උසස් කිරීම මිලියන 250යි 76ක් වියදම් කළේ ඒක ඊතර 130යි. ස්ථාවර විද්‍යාගාර නොමැති පාසල්වලට විද්‍යා අධ්‍යාපනය දියුණු කිරීම 450යි 58යි වියදම් කළේ 13යි. පාසල්වලට දන්ත වෛද්‍ය පාසුකම් වැඩි දියුණු කිරීම 250යි වියදම් කළේ 51යි 120යි. එතකොට යෝජනාවලට වෙන් කළ සල්ලි අධ්‍යාපනයට විතරක් මිලියන 64,950ක් වෙන් කළා. මේ හැම යෝජනාවකටම පසුවෙල මන්ත්‍රීවරු උඩ පැන පැන අප්පුඩි ගැහුවා. මේ අපේ දරුවන්ට, රටේ දරුවන්ට 64,950න් වියදම් කළේ 6,145යි. 9.5% 9.5%. එතකොට 90%ක්ම පට්ටපල් බොරු. මෙහෙම මෙහෙම අයවැලේකන ඉදිරිපත් කළා තියෙනවද ජයජයවර්ධන මැතිතුමා? මෙහෙම අයවැලේකන ඉදිරිපත් කළා තියෙනවද රොණීදමල් මැතිතුමා? මෙහෙම කවුද මේ විදියට අයවැලේකනක් ඉදිරිපත් කළා තියෙන්නේ? පුළුවන් නම් කවුරු හරි උත්තරයක් දෙන්නකෝ. මෙහෙම මේක එක්කෝ මෙහෙම පාර්ලිමේන්තුවක් නොමග යවලා මේ පාර්ලිමේන්තුවේ කියන්නේ අසරණ දරුවෝ රටක ලක්ෂ ගණන් අනාගතයට මෙහෙම බොරුවක් කරා. එක්කෝ ඉස්කෝලේ නොගිහිල්ලාම ඉන්න ඕනේ, එක්කෝ ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න නැතුව ඉන්න ඕනේ. මේ මෙහෙම කරන සිරිතක් තියෙනවා. එතකොට මේ මේක නිසා මේ වියදම් පිළිබඳ අබමල් රේණුකවත් විශ්වාසයක් තියන් බැරි ප්‍රමාණයට මේ කඩලා දැමීමේ කාර්යභාරය තමුන්නාසේනාගේ ආණ්ඩුව ඉෂ්ට කළා. ඒ නිසා අද අවසාන ප්‍රතිඵලය වුණේ 2015දී තමුන්නාසේලා සල්ලි අට්ටු ගැහුවා බිලියන 291. 2015දී සල්ලි අට්ටු ගැහුවා බිලියන 291. 2016දී අට්ටු ගැහුවා බිලියන 140ක්. බිලියන 431ක් මේ වෙනකොට අට්ටු ගහලා තියෙනවා අතිරේකව. රාජ්‍ය අයවැයේ නොපිය වූ යම් හිඟයක් පියවා ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය කටයුතු වල ප්‍රසාරණාත්මක බලපෑම තමයි මම මේ කියන්නේ. මුදල් සැපයීමට ඇති කරපු බලපෑමයි මම මේ කියන්නේ. එතකොට එය ගණනය කරන්නේ මධ්‍යම බැංකුවෙන් හා මහා බැංකුවෙන් ණය සපයා ගැනීමේ ප්‍රමාණයයි මේ ප්‍රමාණය. රාජ්‍ය අයවැය මේ උද්ධමනාත්මක නොවන මාර්ගවලින් පියෝ ගන්න බැරි වෙනකොට මධ්‍යම බැංකුවෙන් ණය ගන්න වෙනවා. මධ්‍යම බැංකුව මුද්‍රණය කරලා තියෙන මුදල් තොග වශයෙන් එළියට දානවා, සංසරණයට එනවා. වාණිජ බැංකුවට මුදල් මවන්න සිද්ධ වෙනවා. එතකොට ඒ මුදල් රටේ උද්දමනාත්මක පීඩනයක් ඇති කරන්න හේතු වෙන නිසා මුදල් අච්චු ගැසීමක් සිද්ධ වීම වැරද්දක්. ඒ නිසා මුදල් අච්චු ගැසීම කරපු අය වැලියකන දෙකක් තමයි ඉදිරිපත් කරනු ලැබුවේ. දැන් දුප්පත්කමේ අනුපාතය 1990 දී 26.1යි.
වෙලාව ගන්න එපා නික, අපිට වෙලාව දෙන්නේ නැහැ.
යාරචි මන්තුමා.
ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, අපේ ගරු හිටපු අධ්‍යාපන අමාත්‍යතුමා, ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා, මේ දැන් සංඛ්‍යාලේඛන වගයක් ප්‍රගතිය පිළිබඳ ඉදිරිපත් කරා. ඔයි මොන කාර්තුවේද මොන කාලේද? තාම මේ අවුරුද්ද ඉවරුනේත් නැහැ. යම් යම් කොන්ත්‍රාත් කල්ලිවල අවුරුද්ද අන්තයේ කියා.
අරේ අරේ මන්තුමා,
ඉතින් මං
ගරු මන්තුමා කතා කරන්න. ගරු මන්තුමා කතා කරන්න.
ගරු
මන්තුමා කතා කරන්න.
ගරු කතානායකතුමනි, සභාපතිතුමනි, මේ මොලේ පයිත්‍යම් වෙච්චාම මොනවත් කරගන්න බෑ. ද ද ද ද
ඔබ කරන්න.
ගරු මූලාසන අරුවට මන්ත්‍රීතුමනි, මට කතා කරන්න දෙන්න මේ පිස්සු කතා.
කතා කරන්න.
මේ මම කතා කරන්නේ අපි මේ
පාර්ලිමේන්තුවේ
වගකීමකින්
ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එක ඉදිරිපත් කරානේ.
මේ ගරු
මන්තුමා, ගරු විජේපාල,
මම උත්තර දෙන්නේ.
ඔව් කතා කරන්න මන්තුමා.
ගරු කතානායකතුමනි, රාජ්‍ය අයවැලේකන ක්‍රියාවලියේ තියෙනවා මේ අයවැලේකනයක් ඉවර වුණාම ඒක පසු විපරමක් කරන්න. ඒක කිරීම සඳහා එතුම දැනගන්න ඕනේ මේ රටේ පාර්ලිමේන්තුවේ තියෙන වෙනම ආයතනයක්. ඒ තමයි රාජ්‍ය මේ පබ්ලික් ඇකවුන්ට්ස් කමිටි එක, රාජ්‍ය ගිණුම්කාරක සභාව. වහපු ගිණුම් වල 2016 අයවැලේකනේ එක් යෝජනාවකට කුමක් වුණාද කියන එක පිළිබඳ වාර්තාවක් මගේ ඉල්ලීම මත අමාත්‍යාංශයේ විසින් රාජ්‍ය ගිණුම්කාරක සභාවට ලබලා දීලා තියෙනවා. ගිණුම්කාරක සභාවේ ලබාගත්ත මම ඉල්ලල ලබාගත්ත තොරතුරු අනුව තමයි සියලුම තිතට හරියට අකුරට හරි සංඛ්‍යාලේඛන තමයි මම මේ ගරු සභාවට වගකීමකින් යුතුව ඉදිරිපත් කරලා තියෙන්නේ කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමති වෙනවා. එතුමගේ දැන ගැනීම සඳහා ඊළඟට ඒ සඳහා වෙන මුළු පොතම මුද්‍රණීය පොතම මම සභාගත කරනවා. මොකද මුළු පාර්ලිමේන්තුවන් නොමග යවලා පට්ටපල් බොරු අයවැලේකණයක් ඇදිරිපත් කළා බිලියන 792ක. ඒ බොරුව හෙළිදරව් වෙනකොට භූමි තෙල් ගෑවිච්ච ගැරඩියෝ වගේ දඟල් හරියන්නේ නැහැ. ඒක පිළි අරන් ඉවෙල්ල මේ වගේ තත්ත්වයන් මින්පස්සේ ඇති නොවන විදිහට පාර්ලිමේන්තුව වග බලා ගන්න ඕනේ. ඒකයි කරන්න ඕනේ. ඊළඟට මේ නිසා වෙන ඇති වෙලා තියෙන ප්‍රශ්නේ තමයි ගරු කතානායකතුමනි, මේ ආර්ථික ලෝකයේ ආර්ථික විද්‍යාඥයන් සකස් කරනවා දුක්ඛිත භවයේ දර්ශකය. ආර්ථික විද්‍යාවට අනුව දුක ඇතිවෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා බෞද්ධ දර්ශනයට අනුව නෙමෙයි. එකක් ජීවන වියදම මිල ගණන් එදිනෙදා ජීවත් වීමේදී දැරිය යුතු වියදම වැඩිවීම. දෙක මිනිසුන්ට ආදායම ලැබෙන මාර්ගයේ වෙච්ච රක්ෂාවල් නැතිවීම නැත්නම් විරකියාව. රටක විරකියාවේ අනුපාතයට උද්දමන අනුපාතය එකතු කිරීමෙන් සැකසෙන අනුපාතයට කියනවා දුක්ඛිත භවයේ දර්ශකය කියලා. 1980 උද්දමන අනුපාතය 26.1යි, සේවාවියුක්ත අනුපාතය 16.9යි, දුක්ඛිත භවයේ දර්ශකය 40.9ට රටේ ජනතාවගේ දුක තිබුණේ 1980. 1990 දුක්ඛිත භවයේ දර්ශකය 37.4යි, 2000 13.8යි, මහින්ද රාජපක්ෂ යුගය අවසන් වෙනකොට දුක්ඛිත භවයේ දර්ශකය 7.6ට අඩු වුණා. 1980 40.9ට තිබුණ ජනතාවගේ දුක 2014 7.6 දක්වා අඩු වුණා. 2015 තවත් අඩු වුණා. මොකද මිල ලෝක වෙළඳපොලේ මිල අඩුවීම නිසා. දැන් 2017 වර්ෂයේ වෙනකොට මේ දුක්ඛිත භවයේ දර්ශකය නැවතත් 112ට වඩා වැඩි වෙලා තියෙනවා. ඒ නිසා සමස්ත අයවැලේකන ක්‍රියාවලියේ පසුගිය වර්ෂ 3 2015 2016 2017 අවුරුදු 3 අවසාන ප්‍රතිඵලය තමයි සමස්ත ලාංකීය ජනතාවගේ දුක්ඛිත බව වැඩි වෙලා තියෙනවා. ඒක තමයි ඇති වෙලා තියෙන ප්‍රතිඵලය. ඊළඟට චතුර්දර්ශකයේ ගැන වෙනම කියමු. දෙදාස් මේ ප්‍රශ්නේ නිසා තමුන්හන්සේලා හිතුවා දැන් මේකට අපි රට ඇතුලේ තියෙන ප්‍රශ්නේ නිසා විදේශ ආයෝජන වැඩි වැඩියෙන් එයි, ආයෝජකයෙයි කීයද ආයෝජකයා ආවේ 2014 ආයෝජන වලින් ලැබුණ මුළු ප්‍රමාණය ඇමරිකානු ඩොලර් 944යි. 2015 දී ආයෝජකයෝ ඔක්කොම ටික දිව්වා. මොකද පෝට් සිටි නතර කළා, උමාවේ නතර කළා, නෙනුකුණු නතර කළා, මේ ව්‍යාපාරික අංශවල ඉන්න සියලුම සමාගම් වල අය අරන් ගිහිල්ලා FCID එකේ බැංකුවේ වාඩි කෙරෙව්වා. ඊළඟට මේ රට ඇතුලේ පොලි අනුපාතය අසාමාන්‍ය ලෙස ඉහළ ගියා. මහා බැංකුව ගැන විශ්වාසය නැති වුණා. බැංකුව මංකොල්ල කෑවා.
මේ නිසා මේ අකිල විරාජ්
ගරු මූලාසනාරුවර මන්තුමනි, මම මේ රෙස්ටුරන්ට් එකේ ඉඳලා අහන් හිටියා මෙතුමා කියපු එක. ඔබතුමා දුන්න සංඛ්‍යාලේඛන නම් ගරු මන්ත්‍රීතුමනි වැරදි. ඔබතුමා ඒ දුන්න සංඛ්‍යාලේඛන අනුව අපි වියදම් කරපු දුන්න මන් දන්නේ කවුද ඔබතුමාට ඒ සංඛ්‍යාලේඛන දුන්නේ කියලා. ඒ වගේම අපි කියන්න ඕනේ මේ වසරේ තව දැන් උදාහරණයක් විදිහට තව මාස දෙකකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. දැන් බිලියන 5ක් වියදම් වෙන්න දැන් හෙටානේ දැන් වියදම් වෙනවා මේ ටැප්ස් ගන් එකට. තව බිලියන 5ක් වියදම් වෙනවා. ඊට අමතරව අර කම්පියුටර්ස් නැත්නම් පරිගණක 150,000 කුලී පදනම් මත ගන්න එකට තවත් බිලියන 5කට වැඩිය වියදම් වෙනවා. ඩෙස් බංකු ගන්න එකට ඒ ඔක්කොම අන්තිමට බිල් එන්නේ වසර අවසානයේ. එතකොට මේ වසරේ විතරක් අපි ටොයිලට් විතරක් 26,000 කතර තියෙනවා.
මගේ වෙලාව
අපි
වෙලාව ගල් කතර නැහැ කිතුමනි.
කෙටියෙන් ඉදිරිපත් කරනවා.
ගරු මූලසේ මන්තුමනි, මේක පැහැදිලි කිරීමක් කරන්න. සම්පූර්ණ මෙතුමා සම්පූර්ණ නොමග යවනවා, මේ රටේ නොමග යවනවා. ඒ නිසා නේද පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ඒ නිසා අපි ටොයිලට්ස් විතරක් 26,000 හදලා තියෙනවා. අපි 160 ගානයි මෙතුමාලා ඉන්න කාලේ 160 ගානයි විදුලිය තිබ්බේ පාසල් 10,000. දැන් විදුලිය තියෙනවා 95%කට මේ රටේ. මේ රටේ පාසල් 10,000 විදුලිය තියෙනවා 95%. ඒ නිසා යම් මුදල් ගලායි පොඩි අඩුපාඩුවක් වුණා. නමුත් අපි පැහැදිලිව කියනවා අපිට ලබා දුන්න මුදල් වලින් අපි 95%කට වැඩි වියදම් කරනවා.
ඒක හරි. මම මේ තහුණා
ගරු බදුල්ල ගුණවර්ධන මන්තුමා,
තහුණාංශගේ පැත්තට මේ කතා කරන්නේ. මේ කතා
බදුල්ල ගුණවර්ධන
මේ කතා කරන්නේ තහුණාංශගේ පැත්තට. තහුණාංශට මේ මුදල බිලියන
205
2016 වර්ෂයේදී තහුණාංශට දීලා තියෙන්නේ බිලියන 65යි. ඒකයි තියෙන ප්‍රශ්නේ. තමුන්නාසගේ ප්‍රශ්නයක් නෙමෙයි. මම මේ තමුන්නාසට උදව්වක් කරන්නේ මේ 2017 ගැන නෙමෙයි කියන්නේ. කලබල වෙන්න එපා. අධ්‍යාපන ඇමතිතුමා ඉහළ අධ්‍යාපන මට්ටමකින් මේක දකින්න ඕනේ. තමුන්නාසව බේරගන්න මම මේ කතා කරන්නේ. තමුන්නාසට විරුද්ධව කුමන්ත්‍රණයක් වෙලා තියෙනවා. තමුන්නාසට මේවා දෙනවා කියලා 64,000 ගාන මේ 132යි දීලා තියෙන්නේ. තමුන්නාසෙ මොනව කරන්නේ? භාණ්ඩාගාරේ තමුන්නාසෙ බිඳින්නද? තමුන්නාසෙ ඉදිරියට නැගිටගෙන එන නායකයෙක් ලෙස තමුන්නාංශගේ බෙල්ල කැපෙන විදිහට තමයි මේ යෝජනා ටික දාලා තියෙන්නේ. මම මේක කියන දෙන්නේ. ඉතින් ඒ නිසා හරි. ඉතින් ඒක හොඳයි. ඉතින් අපි උදව්වන්නේ කරන්නේ. ඉතින් 203 කියලා කිව්වා, 203 වෙන් කරලා දුන්නට එතුමට දුන්නේ නෑ භාණ්ඩාගාරේ, දුන්නේ 65යි. ඒ නිසා එතුමගේ ඉතර ප්‍රගතිය දක්වනකොට 132ට දාලා එතුමාව පල්ලෙ අහෙලන්ට හදපු උත්සාහය හෙලා දැකීම සඳහා තමයි මම මේ ටික සංඛ්‍යා දත්ත සහිතව ඉදිරිපත් කරනු ලැබුවේ. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ. උදව්වක් කළාම ගරු කතානායකතුමනි, මේ සියලු ව්‍යසනය සිද්ධ වුණේ මේ රට 2015 භාරගත්තට පස්සේ අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කරන ආකාරයටම පෙබ්‍රවාරි මාසේ 27 වෙනකොට ලංකා ඉතිහාසයේ මහදවල් මහා බැංකුවේ ඇතිවෙච්ච මහා මුදල් මංකොල්ලේ සිද්ධ වුණා. ඒ ඉතාම විශාල ලෙස මේ කැළඹීම කොච්චරද කියනවා නම්, ජනාධිපතිතුමා ගරු මාදුළුවාවේ සෝභිත නායක ස්වාමින් වහන්සේගේ ගුණ සමුරු අවස්ථාවේදී රටට කියනවා බැඳුම් කර කොමිසම පත් කළාට ආණ්ඩුවේ අයම මට ගහනවා. රටේ විධායක ජනාධිපතිතුමාට මේ බැඳුම් කර පිළිබඳ කොමිසම පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අය අපි නෙමෙයි වට කරලා ගහනවා අය කියලා එතුමා ඊටාම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා. දැන් මේ ඒ තමුන්නාසේ ජනාධිපතිතුමා එක්ක රණ්ඩුවක් අල්ලන්න ඕන නම් ඒක ගිහිල්ලා එතුමා එක්ක අල්ලන්න. මොකටද මගෙත් එක්ක එන්නේ? ඒ නිසා බැඳුම් කර කොමිසම ඉතින් මගෙන් නෙමෙයි අහන්න ඕනේ. ඔබතුමා ජනාධිපතිතුමා හම්බ වෙලා අහන්න ඕනේ. මම කියන්නේ ජනාධිපතිතුමාට සිද්ධ වෙලා තියෙන දේ තොප්පිය දාගෙන මේ බලන්න බැඳුම් කර කොමිසම පත් කළාට මහා බැංකුවේ බැඳුම් කර සිදුවීම සොයා බැලීමට ජනාධිපති කොමිසම පත් කළ නිසා ආණ්ඩුවේ ඉතා සුළු පිරිසක් මාධ්‍ය භාවිතා කරමින් මට පහර දෙනවා යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සුළු පිරිස කෙනෙක් බවට පත් වෙන්න එපා. ටයිකෝඩ් දාලා සුළු පිරිස කෙනෙක් බවට පත් වෙලා විධායක ජනාධිපතිතුමාට එහෙම කරනවද? එහෙම කරන්න එපා. මේ 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 ෆුඩ් නෝට් කල්ලිය මේ මෙතන මේ මේ මෑත ඉතිහාසයේ ගරු කතානායකතුමනි හැන්සාඩ් ගතවීම සඳහා මේ ප්‍රධාන පුවත්පත්වල පළවෙච්ච ප්‍රධාන කෑලි කීපයක් විතරම් මං කියවනෝ. රවි අර්ජුන් නම් ගෑවුන ගොනු කොමිසම ඉල්ලයි. EPF දෙදෙනෙකුට කෝටි 40ක පර්පෙක්චුවල් පගාවක්. මිලියන 75ක් ඉල්ලා හිටපු ඇමති රවි ඉදිරිපත් කළ නිල ලිපියක් ඒ ව්‍යාජ ලිපියක් බවට කරන චෝදනාව මා ප්‍රතික්ෂේප කරනවා. මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍ර බැඳුම් කර කොමිසමේදී අනාවරණයක් වෙන්දේසි ලංසු අඩුවෙන් තියන්න කිව්වේ රවි. රවි පොරොන්දු කඩ කළා. ආණ්ඩුවේ බැංකුවලට ලොකු පාඩුවක් වුණා. රාජ්‍ය බැංකුවල සභාපතිවරු කොමිසමේදී කියයි. ඇමති රවීට ඇලෝසියස් නිවසක් ලබා දී ඇති බව මා දැනගත්තේ ජනමාධ්‍ය වලින්. මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍ර රවීගේ ගේ ගැන කී අනිකා බියෙන් රට ගිහින් අර්ජුන මහේන්ද්‍ර බොරුකාරේ ලිට්‍රෝ ගෑස් සභාපති අත්තරංගුවට නිව්යෝක් නුවර පිහිටි සිටි බැංකුවේ මූලස්ථානයේ පරිගණක ජාලයකට අනවසරයෙන් ඇතුල් වී තායිවානයේ බැංකුවකින් එක්සත් ජනපද ඩොලර් 2140ක් වංචා කර සාවද්‍ය පරිහරණය කරන ලදයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුණසිංහ මහතා රාස් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන දැන් ඇපදීලා ඉන්නවා. අර මත්තල ගුවන්තොටු පොළ ගන්න එපා කියලා පාරේ හිටන් හිටිය අර අපේ රණවීර මන්ත්‍රීතුමා අද වෙනකන් ඇප නැතුව බන්ධනාගාරගත වෙලා ඉන්නවා. ඒ නිසා ජාත්‍යන්තර බැංකු කඩලා මහා බැංකුව කඩලා අර්ථසාධකයේ කාලා ලංක බැංකුව කාලා ටයිකෝට් ඇඳලා නිරුපද්‍රිතව ඉන්නවා මන්ත්‍රීතුමා. අන්න දැන් මේ ජනාධිපතිතුමාට
නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා
ඔබතුමාට බොහොම ස්තුතියි අවස්ථාව ලබා දීම සම්බන්ධව. අපේ හිටපු අධ්‍යාපන ඇමති අපේ රිනරින ඇමතිතුමා ඒ දවස්වල පවුලකට 2500කින් කන්න පුළුවන් ගුවා. දැන් කීයකින් ඉදලා කන්න පුළුවන්ද ඔබතුමා හිතන්නේ?
ඔබතුමා ගැටියෙන් ඉදිරිපත් කරා
2500කින් කන්න පුළුවන් ගුවා. දැන් කීයකින් ඉදලා කන්න
පුළුවන්ද? ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරන්නේ.
හරියට ගහන්න දෙන්න බෑ.
මේ මම නෙමෙයි සේනසිංහ මන්ත්‍රීතුමා. පොයින්ට් ඕඩරේ මොකද්ද?
මේවට හොඳට සල්ලි ලැබිලා තියෙනවා.
හයිකෝට් ඇඳපු ඕරු කියලා මහින්දානන්ද අලුගේ මැතුමාට ඔබතුමා මේ චෝදනාව එල්ල කරේ.
මහින්දානන්ද
කරාත් තියෙනවද එහෙම මොකක් හරි අපේ යාළුවා
ගරු බන්දුල ගුණවර්ධන ඔබතුමා කතා කරන්නේ?
මේ සුජීව ගරු මන්ත්‍රීතුමා මම මේ කියන්නේ බැඳුම් කර කොමිසම පත් කළාට ආණ්ඩුවේ අය මට ගහනවා ආණ්ඩුවේ සුළු පිරිසක්. ඉතින් මම තමුන්නාසලෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුවේ සුළු පිරිසෙන් කෙනෙක් වෙන්න එපා. මොකද ජනාධිපතිතුමාටත් මේක රිවයින් කරපුවාම ඔක්කොම මේ නැගිට අය පිළිබඳ බොහොම පැහැදිලි අවබෝධයක් එතුමාටත් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා
සුජීව සෙන්සිංහ මන්තුමා
බන්දුරුමන්තුමා ජනාධිපතිතුමා මොනවා කිව්වත් අපිට සකන් නැහැ. එහෙනම් මේ අහගන්න පුතුමා විශේෂයෙන්ම නෑ නෑ අපි දානකොට කෝප් කමිටුවේ අපි ඔබතුමාලා නෙවෙයි කෝප් කමිටුවේ සභාපති දැම්මේ. ඒ වගේම ජනාධිපතිතුමා ඉදිරිපත් කරේ අපි ඔබතුමාලා මොනවද කරේ?
ගරු බන්දුල්ල ගුණවර්ධන මන්තුමා කතා කරන්නේ. ගරු බන්දුල ගුණවර්ධන මන්තුමා කතා කරන්නේ.
මම එපාමන්ට් එක ගැන ඇහුවද? මම ෆුට් නෝට් එකේ එපාමන්ට් එක ගැන ඇහුවද? එපාමන් කීයක් දුන්නද කියලා ඇහුවද? ජනාධිපතිතුමාට ගහන එක සංවිධානය කරන්න කියලා අපි ඇහුවද? එහෙම ඇහුවේ නැහැ. එහෙම අපි ඇහුවේ නැහැ. එපාමන්ට් දුන්නද? එපාමන්ට් ගත්තද? ජනාධිපතිතුමාට ගැහුවද? අපි ඇහුවේ නැහැ. එහෙම අපි ඇහුවේ නැහැ. අපි ඇහුවේ නැහැ. නැතිව වාඩි වෙන්න. ඉතින් ගරු කතානායකතුමනි, ගරු සභාපතිතුමනි, මේ රටේ මේ ඇතිවෙච්ච මහා දැවැන්ත බැංකු හොරකම කරන කොටගෙන රටේ පොලි අනුපාතයේ කරටි කඩලා යන විදියට වැඩි වෙනවා. බිලියන 2කට වඩා වැඩි ප්‍රමාණයක් රජයේ සුරකුම්පත්වල ආයෝජනය කරලා තිබුණ මුදල් ආපහු අරන් ගියා. ඒ තුල ඇතිවෙච්ච විශ්වාසයේ කඩාවැටීම කරන කොටගෙන මුදලේ අගයේ දිගින් දිගට පාත වැඩිලා 155යි 4ට ගියා. 8.2ට තිබුණ ජාත්‍යන්තර සංචිතය 6 දක්වා බිලියන ඇමරිකානු ඩොලර් අඩු වුණා. ඊළඟට මුදල් අච්චු ගැසීම වැඩි වුණා. රටේ මේ සිද්ධ වෙලා තියෙන අලාභය මහා දවල් බැංකුවේ බැඳුම් කර සම්බන්ධ අලාභය රුපියල් බිලියන 10000කට වඩා වැඩි කියලා
ගරු මූලාසුරෝඩ මන්ත්‍රීතුමනි
ඉදිරිපත් කරන්නේ
මේ ආර්ථික විද්‍යා පාඩම දැන් පැයක් තිබුණා. මේ පාඩම දැන් ඉවරයි. අපිට දැන් මේ කාස් එක යති වෙලා ඉන්නේ.
ගරු බන්දුල්ල ගුණවර්ධන මන්තුමා කතා කරන්නේ.
දැන් මේ ගරු කතානායකතුමනි, මෙතුමල්ලට තේරෙන්නේ මේ ඇතිවෙච්ච විනාශය නිසා රටට 2015-16 වර්ෂ දෙකේදී
ගරු මන්තුමා තව විනාඩි 5ක් කාලයක්
විනාඩි 5න් ඉවර කරන්න බෑ. මේ අන්තිම එක මේගොල්ලෝ මගේ වෙලාව ගත්තේ බෑ. ඒක අසාධාරණයි. මට කතා කරන්න ඕනේ. මේගොල්ලෝ වෙලාව ගත්තේ
කතා ඒ ගරු මන්තුමා කතා කරන්න.
මේ තව විනාඩි 10ක් තියෙනවා. මේ පසුගිය කාල පරිච්ඡේදයේ තුලදී 2015-16 වර්ෂ දෙකේදී රටේ නිමවුම අඩු වුණා, ආදායම අඩු වුණා, ඉතිරි කිරීම අඩු වුණා, ආයෝජනය අඩු වුණා, අපනයන අඩු වුණා, සංචිත අඩු වුණා, උද්දමනය වැඩි වුණා, පොලි අනුපාතය වැඩි වුණා, විරැකියාව වැඩි වුණා, රජයේ වියදම් වැඩි වුණා, ණය බර වැඩි වුණා. මේ සියල්ල සඳහා වෙන ආර්ථික දර්ශක 57කින් 7ක් හැර අනිත් සියලු ඒවා ලංකාවේ ආර්ථිකයේ අපගමනයක් සිද්ධ වුණා. ඒ සඳහා අවශ්‍ය දත්ත සියල්ල මම මේ සභාගත කරනවා, හැන්සාඩ් ගත කරනවා. ඊළඟට මම ඉතා පැහැදිලිව කියනවා මේ ණය අර්බුදයේ පිළිබඳ මගේ උගත් මිත්‍රයා බොහොම සාධාරණ ප්‍රශ්නයක් ඇහුවා. ණය බැරින් රට ගලවා ගන්න බැරි වූ නිසා ඡන්දයක් තියලා මහින්ද පැනලා ගියා. ජනතාවට කලාන්තයේ හැදෙන මහින්දගේ ණයකන්ද පියවා අඳුර දුර්ලනවා. මෙය සම්පූර්ණයෙන් ඒ පිළිබඳ පිටුවක දැන්වීමක් දානවා. මේ රට ගෙනියන්න බැරුව වැඩ බැරි වෙලා රට අනාථ කළ රටේ අවුරුදු 3ක් විනාශ කිරීම වහගන්න සියල්ලට පාවිච්චි කරන්නේ මහින්ද රාජපක්ෂගේ ණයකන්ද කියලා. මම කියන්නම් 2002 ජූනි මාසේ 4 වෙනිදා ජාති අමතලා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරපු කතාවේ කොටසක් මම මේ අවස්ථාවේදී වගකීමෙන් යුතුව ඉදිරිපත් කරනවා. ලබාගත් ණය වාරික හා ඒවායේ පොලිය ගෙවීමට මේ වර්ෂයේදී පමණක් රුපියල් මිලියන 27000ක මුදලක් වැය කළ යුතුයි. නමුත් රටේ ආදායම කෝටි 27000කට සීමා වෙනවා. ගත් ණය ගෙවා ගන්නටවත් මේ ආදායම ප්‍රමාණවත් නැහැ. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ප්‍රධාන තත්වයන් තුනක් අද ආර්ථික ක්ෂේත්‍රය තුල දකින්න තියෙනවා. දලදේශීය නිෂ්පාදනයට වඩා රාජ්‍ය ණය ප්‍රමාණය ඉහළ යාම පළමු තත්වයයි. දෙවන විශේෂ තත්වයේ රජයේ ආදායමට වඩා ලබාගත් ණය පොලිය වැඩි වී තිබීමයි. තුන, මේ සිද්ධීන් දෙකම එකම අවස්ථාවකදී ඇතිවීම තෙවන සුවිශේෂ සිද්ධියයි. රජයේගත් ණය ගෙවන්න අද නැවත ණය ඉල්ල ගන්න වෙලා. ඊට අතිරේකව රටේ එදිනෙදා වියදම් සඳහා ණය ලබා ගන්න යුතුව පවතිනවා. සමෘද්ධිය ගෙවන්නත්, රජයේ සේවකයන්ට වැඩි ලබා දෙන්නත්, කැබිනට් මණ්ඩලයේ ඇතුළු අපි සියලු දෙනාගේ පඩි ගෙවන්නත්, අනික් සියලු සේවා සපයන්නෙත් එසේ ණය අරගෙනයි. පසුගිය අවුරුදු කීපය තුළදී රජයේ සඳහා ආදායම අඩුවීම නිසා කෙටි කාලීන පදනම් මත වැඩි පොලියට දේශීය හා විදේශීය වශයෙන් ණය ලබා ගන්නවා. මේ වර්ෂයේදී ණය ආපසු ගෙවීමට නියමිත එයින් වාරික මෙන්ම පොලියද වැඩි වුණා. අන්න ණය 2002 මීට අවුරුදු 15කට ඉස්සෙල්ලා තමයි මේ ණය අර්බුදයේ තිබුණේ. ඒ ණය අර්බුදයේ විසඳ ගන්න තමයි එතුමා 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත ගෙනාවේ. මේ ණය අර්බුදයේ බාරගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා බාර ආරම් බේරගත්ත ණය ප්‍රමාණය අද වෙනකොට මුදල් පිළිබඳ වාර්තා මම සභාගත කරනවා. මේ වාර්තා සියල්ල අද වෙනකොට විගණකාධිපතිතුමා කියනවා. විගණකාධිපතිතුමාට නිරීක්ෂණය වෙලා තියෙනවා ජාතියේ ණය තියෙන්න ඕනේ 80%යි 83.3 දක්වා. ජාතියේ ණය බර වැඩි කළ මූල්‍ය කළමනාකරණ වගකීම් පනත ලංකා ඉතිහාසයේ උල්ලංඝනය කරපු එකම ආණ්ඩුව බවට තමුන් ආසෙලා වාර්තාවක් තියලා තියෙනවායි කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඒක මම සභාගත කරනවා.
ඊළඟට අද කරන්නේ විනාඩියයි තියෙන්නේ.
හරි.
තව විනාඩියකයි.
මේ ඔක්කොම සියලු දේ විජාතීකරණය කරනවා. විජාතීකරණයේ පිළිබඳ ආකාශ වන භූමි තටාක ගංගා මහා සමුද්‍ර ආරක්ෂක සේනා සියල්ල විනාශ කරනවා. මෙහෙමයි ඒ පිළිබඳ තියෙන්නේ. නිවෙන්නේ අපේ කුසගිනි, දඹදිවෙනි වැසෙන්නේ විලිය ජපනුන්ගේ දෙයිනි, රැකෙන්නේ රටක් ඉංග්‍රීසින් බලිනි කියන්නේ ඉතින් කාටද තතු මෙවැනි මුනිදාස කුමාරතුන්ගෙන් එසේ කියලා තියෙනවා. මේ ටික ඔක්කොම විකුල්ලා. ජාතියේ සම්පත්තික විකිරීම පිළිබඳ කතාන්දරය මම සභාගත කරනවා. ඊළඟට රුපියල අවප්‍රමාණය කරලා මේ මුදල කඩාවැටලා තියෙන ආකාරය පිළිබඳව සහ විශේෂ සඳහනක් තියෙනවා. මේ විදේශ විනිමය සම්බන්ධයෙන් නඩුවෙන් නිදහස් කොට නිදහස් කළයි කියලා රවි කරුණානායක මහතා විනිසුරුතුමියට අපහාසයක් කරලා තියෙනවා. ඒ පිළිබඳ නීතිඥ සංගමේ සභාපති පී ආර් ද සිල්වා මැතිතුමාගේ සම්පූර්ණ විග්‍රහයක් හා නඩු තීන්දුව ඇතුළත් ලිපිගොනුවක් මා සභාගත කරනවා. ඊළඟට අපි මේ රටේ නියගිය නිසා 118ක් අනාථ වෙලා තියෙනවා. 129000කට ඩෙංගු රෝගයේ වැළදිලා 300ක් මියගිය බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විසින් ඉදිරිපත් කරලා තියෙන වාර්තා හා ඔවුන්ට සහනයක් ලබා දීමට වහා මැදිහත් වෙන ලෙසට වෙන ලියවිලි මම ඉදිරිපත් කරනවා. ඊළඟට මේ මෙගා සංවර්ධනයේ පිළිබඳ සම්පූර්ණ මහින්ද රාජපක්ෂ සංවර්ධනයේ මිත්‍යාවක් බවට කීම පිළිබඳ ඉංජිනේරු සංගමයේ විසින් සංසදයේ විසින් නිකුත් කළ කෘතියක් මම මේ සභාගත කරනවා. ඊළඟට මේ ණය පොලි අනුපාතයේ අසාමාන්‍ය ලෙස ඉහළ නැගීම නිසා වස දැමූ අයිස්ක්‍රීම් කවා දරු තිදෙනා සමග මව දිවි නසා ගන්නවා. අද ණය වාරික පොලි ගෙවන්න බැරුව ජනයා සිය දිවි නසා ගන්නවා. අම්මලා අයිස්ක්‍රීම් වලට බහා දීලා සිය දිවි නසා ගැනීම පිළිබඳ වාර්තා මම ඉදිරිපත් කරනවා. ඊළඟට මේ ඊයේ ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය මේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා මේ වෙච්ච දූෂණ ඒකාබද්ධ විපක්ෂයේ වෙනුවෙන් 10ක් අල්ලස් දූෂණ කොමිසමට මැති ඇමතිවරු ගැන දීලා
තියෙනවා.
මේ සියලු දූෂණ පිළිබඳ වාර්තාව මම මේට ඇතුළත් කරනවා. ඊළඟට ප්‍රධාන ප්‍රශ්නේ තියෙනවා. ඒ ප්‍රශ්නේ ගැන මම උත්තරයක් බලාපොරොත්තු වෙනවා. මොකද විදේශිකයෙක් වූ මේ අපේ අර්ජුන මහේන්ද්‍ර මහතා මේ රුපියල් 5000
ගරු මන්තුමා කාලය අවසන් කෙටියෙන් අවසන් කරන්න
අර්ජුන මහේන්ද්‍ර අසංකරපු නෝට්ටු රටේ තියෙන සල්ලි නෝට්ටු
කරන්න අඩු කරන්න
වලංගුද නැද්ද යන්න පිළිබඳ නීති ප්‍රශ්නයක් තියෙනවා. මොකද එතුමාගේ නීතිඥයෝ බොහොම පැහැදිලිව කියලා තියෙනවා ඕනෑම විදේශිකයෙකුට ලංකාවේ සල්ලි කොලේට අස්සම් කරන්න පුළුවන් නම් එහෙනම් සුද්දෙක් හරි එහෙම නැත්නම් ඉතියෝපියාවෙන් හරි බංගලාදේශෙන් හරි ඇවිල්ලා මුදල් ලැබෙතිත් එක්ක මුදල් කොලේට අස්සම් කළාම මේ රටේ ජනතාව ගණදෙනු කරන්නේ කොහොමද? මේ රටේ පුරවැසිකම නැති මේ අපි ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා අහනවා කොයි විදියටද මේ මුදල් කොලේ අච්චු ගහලා තියෙන්නේ කියලා.
අන්න මහේන්ද්‍රගේ ගෝලයෝ
මහේන්ද්‍රගේ ගෝලයන්ට ඕන දේ කරන්න බෑ.
කාලේ
අවසානේ
පොයින්ට් ඔෆ් ඕඩර් එක ඉරාන් වික්‍රමරත්න
රට නොමග යවනවා. ලංකාවේ සල්ලි ගැන මෙතුමා රට නොමග යවනවා. එතන ඒක අස්සම් කරන්නේ අර්ජුන මහේන්ද්‍රන් නෙමෙයි, ඒක අස්සම් කරන්නේ මහා බැංකුවේ අධිපති එක අස්සම් කරන්නේ. ඒව බලංගුයි. ඉතින් බොරුවට නොමග යවන්න එපා.
ඔයා විදේශිකයෙක්
ගරු නලින් බණ්ඩාර මන්තුමා
ඔබතුමාට බොහොම ස්තුතියි මේ වැදගත් ප්‍රීති ප්‍රශ්නයේ සඳහා අවස්ථාව ලැබීම සමග. ඇත්තටම බන්දුල ගුණවර්ධන මැමතුමාට තියෙන දුක එතුමාට මුදල් ලැබwidetilde විදියට තාම එක කොලේකවත් අස්සම් කරගන්න බැරුව ගියා.
තාම එක කොලේකවත් මයිකේ බන්දුල ගුණවර්ධන මන්තුමා කතා කරන්නේ. රුපියල්
5000 නෝට්ටුව
ගරු බන්දුල ගුණවර්ධන මන්තුමා
කතා කරන්නේ. ජනතාව රටේ තියෙන නෝට්ටුව මේ නෝ
ගරු බන්දුල ගුණවර්ධන මන්තුමා කතා කරන්නේ.
නෑ අස්කරගන්නේ කොහොමද? අස්කරගන්නේ කවුද අස්කරගන්නේ කියන්නේ? මොකද්ද තමුන්නාසෙලට පුළුවන් නම් විදේශිකයෝ ගෙනල්ලා මේ සල්ලි වලට දාන්න. විදේශිකයෝ ලිට්‍රෝ සමාගමේ හොරකම් කරන්න, බැංකු කරන්න, පිටරට බැංකු කඩන්න, රටේ බැංකුව කඩන්න.
ගරු
අයින් කරගන්නේ මොනවා කරන්නද? අයින් කරගන්නේ මොනවා කරන්නද?
ගරු
මේ සල්ලි නෝට්ටුව වළංගු නෑ.
ගරු බන්දුල ගුණවර්ධන මන්තුමා
ඔබතුමා මේ
ඔබතුමා ඉදිරිපත් කරන්න.
ජනයා අතේ තියෙන මුදල් නෝට්ටුවට විදේශිකව අස්සම් කළාම කොහොමද වළංගු වෙන්නේ?
ගරු සුජීව සේනසිංහ
මේ
ඇමතුමා
බන්දුවන්තුමා ප්‍රශ්නයක්
ගරු සුජීව සේනසිංහ ඇමතුමා
එරන්
කාලේ කෙටි කාලයයි තියෙන්නේ පොයින්ට් ඔෆ් ඕඩර් එක ඉදිරිපත් කරන්න. ගරු සුජීව සේනසිංහ ඇමතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එක ඉදිරිපත් කරන්න.
ප්‍රශ්නයක් බන්දුවන්තුමා සාධාරණ ප්‍රශ්නයක් කරන්නේ බන්දුවන්තුමා මගේ අවස්ථාව සාධාරණ ප්‍රශ්නයක්. ඒක වළංගු නැත්ත නෑ ඔබතුමා තර්කය ගැන කියන්නේ. ඒක වළංගු නැත්ත ඔබතුමා මුදල් පාවිච්චි කරලා නැද්ද මේ පහුගිය අවස්ථාවේදී?
මේක වලංගු ඒක නිසා හොර මුදල්
පාවිච්චි කරන්නේ කොහමද?
අර බන්දුල ගුණවර්ධන
හොර මුදල්
පාවිච්චි කරන්න.
ඒකයි මං කියන්නේ මැදිහත් වෙලා මං කියන්නේ
මං කියන්නේ ගරු බන්දුල ගුණවර්ධන මන්තුමා
මම කියන්නේ රජයේ වශයෙන් මැදිහත් වෙලා තමුන්නාන්සේලා කලබල වෙන්නේ නැතුව ගීතා කුමාරසිංහ මැතිණිය මේ ද්විත්ව පුරවැසිකම තිබෙනවා කියලා පාර්ලිමේන්තුවෙන් ඉවත් කරනවා නම් සිංගප්පූරු පුරවැසියෙක් සල්ලි කොලේට අස්සම් කළාම ඒක වළංගු වෙන්නේ කොහොමද? හරි අපි අධිකරණයට යනවා ඒකාබද්ධ විපක්ෂයේ විදියට මේ 5000 කොලේ කොහමද විදේශිකයේ අස්සම් කළාම වළංගු වෙන්නේ කියන එක පිළිබඳ අපි අධිකරණයට යනවා. ඒ නිසා 2015 16 17 අවුරුදු ටික ඉවර කරපු ආණ්ඩුව gedara yawime එකෙන් අපි පටන් ගන්නවා කියමින් මගේ වචන කීපය මෙයින් සමාප්ත කරනවා.
බොහොම ස්තුතියි.